දැන් බෝධි පූජාවක් කරනකොට අපි මොනවද කියන්න ඕන පූජා වස්තු?
බෝධි පූජා කියන එකේ මේකයි හේතුව. යම් කිසි බෝධි පූජාවක් ආදි වශයෙන් තියෙනවා අපි දැනගන්න හැටි කියන්න විශේෂ හේතුවක් තියෙනවා. මොකද යම් කිසි එක්කෝ බුදුරජාන් වහන්සේගේ උත්තරීතර ගුණ, ඒ බුද්ධ මාර්ගයේ උත්තරීතර ගුණ සිහි කළා කරන්නා වූ ගුණ උපහාර පූජා වශයෙන් කාටත් එක සුදුසුයි. බෞද්ධය කන හැමතම එවන් ගුණ උපහාර කිරීම මහා යහපතක්. හිත මාර්ගයේ වැඩි වීමට හේතු වෙනවා. හිත ප්‍රහාදේ ඇති වෙනවා. ඒ නිසා ඒක බොහොම වැදගත් වෙනවා. යම් කිසි කෙනෙකුට අපලයක් උපද්දරාවක් දුකක් කරදරයක් මොනවහරි පත් වෙනකොට ඒ වගේ අවස්ථාවකදී අර විද්‍යා දහම් විද්‍යානුකූලව දැනගන්න ඕනේ මේ වගේ දේවල් හට ගන්නකොට ඒකෙ මිදෙන්න අවශ්‍ය කරන ක්‍රම රටාව. දැන් මෙහෙම දෙයක් හිතන්න ඕන. බෝධීන් වහන්සේගේ පහළවීම ඥාන දර්ශනයේ මුල් කරගෙන ඊට එන සියලු බාධා දුරුකරන්න හේතුකාරකින ශක්තියක් බෝධීන් වහන්සේගෙන් නිකුත් වෙනවා. ඒ හේතුව ගහක් නිසා නෙවෙයි. දසක මාර්ගයේ ලෝකයේ ක්‍රියාත්මකදී එදා පාරමිතා ගුණයේ තුලින් මහා ප්‍රඥා වැඩි වීමට මහා ආධාරකයි. කායික වශයෙන් හෝ ඇතිවෙනා වූ ලෙඩසෝක බාධක තියෙනවා. ඔළුවේ කැක්කමක් හරි වාපිච්චෙන් හිරකිරීමක් හරි තිබුණා. එදා බුදු වෙන්න තමයි වෙන්නේ. ලෝතර බුද්ධඥානී ලබා ගැනීම සඳහා ඉඳගත ගමන් බලපුරා දාන්න පටන් ගත්තා නම් එහෙම. නැගිටින්න වෙනවා ඒ ආසනේ. එන්න බලපෑල ගියා හරි කරන දෙයක් නැහැ. එහෙම එකක් වින්දාද? ඉඳගත්තා පස්සේ අතපය කැක්කුම් කරලා හිරිවැටෙන්න පටන් ගත්තා නම් නමාගෙන ඉකෙදි ඉඳ බැලුව ගියා නම් එහෙම. ඒකත් ලොකු බාධකයක් වෙනවා ඉරියව් වෙනස් කරන්න වෙනවා. ඒතර ඒ වගේ සිහි කල්පනා කරන ක්ලාන්ත කැරකිලි ගතිය ඇති වෙන විදිහට වාතයක් එහෙම උඩට ගැහුවා නම් ආරන්ත කරගිලි ආවනම් එදත් ඒ සිය කල්පනා ගන්න බැරුව යන. එහෙනම් ලෝකයේ තිබෙන සතර මහා භූතයන්ගෙන් හටගන්නා වූ යම්කිසි විපරීතියක් තිබුණා. ඒ සියල්ලම සමතුලිත භාවයට පත් කරන්න අවශ්‍ය වෙනවා ඒ ලෝතර බුද්ධත්වයට පත් වෙන්න. ලෝතර බුද්ධත්වයට පත් වෙන ප්‍රාර්ථනා කරන පාරමිතාදී බුදුරජාණන් වහන්සේ මට විතරක් මේක ලබා ගන්න ලැබේවා කියන මේ ප්‍රාර්ථනා කළා. බුද්ධෝහං බෝධිසත්වානි. මුත්තෝහං මෝචේ පරි. කින්නෝහං තාරයිසාමි සංසාරෝ බොහ මහබය. මම අවබෝධ කරගන්නවා ලෝකයාට මේ අවබෝධයේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා දෙනවා. ඒ වගේම මුක්තෝහං මෝචේ පරි. මම මේ සතර දුකෙන් මිදෙනවා. අනික් ලෝක සත්‍යයතේ මුදෝන. තින්නෝහං කාරයිසං. මමත් ඈතර වෙනවා. මේ අන්‍ය ලෝක සත්‍යයත් ඈතර කරවල. සංසාරෝගෝ මහා බය මේ සංසාරේ නැති මහා ඕගේ මහා සැඩපහර මහා භයානක. මෙන්න මේ කාරණිය මුලින් දැකලා තමයි ප්‍රාර්ථනාවට මුල්ුණේ ඔය දේ. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් බුදු වෙන්න අදහස් කරපු මූලික හේතු ඔය. එතන පටන්ගෙන බුදුරන් වහන්සේ ওই කාරණා දෙක තමනුත් අවබෝධ කරගන්න, ලෝකයාට අවබෝධ කරන මාර්ගය පෑදෙන්න, තමන් මිදෙන්න, ලෝකයාට මිදෙන්න මඟ පෑදෙන්න, තමන් මේ සසර ගමනින් ඈතර වෙන්න, ලෝකයාලත් ඈතර ඉන්න මාර්ගය පෑදෙන්න අවශ්‍ය සියලුම කාරණා සම්පූර්ණ වේවා කියන අදිෂ්ඨානයෙන් තමයි ඒකට අවශ්‍ය පාරමිතා පුරුදු. එතන බුදුරන් වහන්සේ පාරමිතා පුරලා ගත්තා නම් උන්වහන්සේගේ බුද්ධත්වයට පත් වෙන්නේ මේ සාන්තිය. මහා කරුණාවෙන් ලෝකෙට විහිදෙන්න හේතු වෙන පාරමිතාවක් වෙන්නේ. එහෙනම් මේ පාරමිතාව ලෝකෙට ඔක්නැංගිලා හිටන් ඉඳ ආපු ලෝකයේ ප්‍රතිඵලය මොකද්ද? ජයසිරි මහා බෝධින් වහන්සේ බාහිර ලෝකයෙන් පහළ වුණා. ඊට අවශ්‍ය වන්නා වූ දිටිස් මහා පුරුෂ ලක්ෂණ 80 යනු යන්ජන වන්නා වූ ඒ බුද්ධත්වයට ගැළපෙන සී දේහයක් ඇති වෙන විදිහට උන්වහන්සේට ශාරීරිය පහළ වුණා. ඒ මහා පුණ්‍යෙද්දී දෙපැත්ත ක්‍රියාත්මක වෙච්ච හැටි. ඔන්නේ දෙපැත්තම ක්‍රියාත්මක වෙච්ච එකේ ප්‍රතිඵලය තමයි ලැබෙන බුද්ධ නැමැති ප්‍රතිපදේ දෙපැත්තක ක්‍රියාකාරීත්වයෙන් ඇති වෙන්න ඕන. ආධ්‍යාත්මික සහ බාහිර කියන දෙපැත්තක සම්බන්ධය නිසා ගොඩ නැගෙන්නා වූ ඒ දෙකම නොවන බුද්ධි ප්‍රතිපලයක් එනවා. අන්නේ බුද්ධිය නැමැති ප්‍රතිපලය තමයි අර ආධ්‍යාත්මික බාහිර සම්බන්ධතාවයෙන් ගොඩ නැගිච්ච අග්‍රඵලය. ඒ තමයි ලෝතර බුද්ධත්වය. එහෙනම් ලෝතර බුද්ධත්වයට පත් වෙන්නේ උන්වහන්සේගේ වැඩි කරපුවා බෝධිය වාසන ඉවරයි කියන දේ නෙවෙයි. බෝධිසත්වයන් අනිකයටව බෝධිය ලබා දෙනවා. එහෙනම් ඒ සත්‍යයත් එකයි වහල වෙලා තියෙන්නේ. එහෙනම් ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ අවශ්‍ය පරිසරය හදන්න යන්තරමක් උදව් කළ හැකිද, උපකාර කළ හැකිද? ඒ සියලු ශක්ති ගැබ් වෙලා ජයසිරි මහ බෝධීන් වහන්සේ ලෝකේ පහළ වුණා. මේ කපුට සත්තු කාලා කුළුල්ල කාලා දාපු ගහ කැටයකින් පහළ වෙච්ච එකක් නෙමෙයි. අද හිතා ඉන්නේ ගහ කුල බුදු වෙච්ච ඉඳලා බෝධිය කියන මේ ආදි වශයෙන් ඉතාම කටු වර්ථින් බෝධිය ගැන හිතා ඉන්නේ බෝධින් වහන්සේ ගැන. ඒ නිසායි බෝධිය කියන්නේ වෙන ගහකට බුදුනා ඒකටයි බෝධිය කියන්නේ කියන්නේ. ඕනතරක බුදු වෙන්න පුළුවන් කියන්නේ මේ අදහස් ගන්න. මේක වැරදි ආකල්පෙන් ගන්න අදහස්. අර මහා පාරමිතා බලයෙන් සුදුසු තැන සුදුසු බලයක පිහිටි. බෝධිනාථගේ ස්වභාවය ඒකයි. අන්නේ බෝධිනාථයේ කිරිහි ගරු කරමින් ඒ සිය සාකාවක් යම් තැනකට ගියා නම් ඒ සාකාවක් සාකාව පාසාම. පත්‍රයක් පත්‍රයක් පාසාම. ඒ කියන්නේ ශක්ති විශේෂයේ ගැබ් වෙලා තියෙනවා. කොම්පියුටරේ ලත්යන් කරුවා වගේ තමයි ඔක්කොම සතර මහා භූත කිව්වම සතර මහා භූතයන්ගේ ප්‍රවේද තියෙනවා. සතර මහා භූත බව ඇත්ත. හැමදේම තියෙනවා. ගස් වලංගල සතර මහා භූත, ශරීර වල සතර මහා භූත. මේ මූල සම්ප්‍රදාය ඒක වුණාද? මේ සතර මහා භූතයන්ගේ ගොඩනැගෙන දේවල් විවිධාකාර ප්‍රවේද හටගන්න හේතුවක් තියෙනවා. අනිත් ප්‍රවේද හටගන්න හේතුව නිසා ප්‍රවේදයන් දකින්න. සියල්ල සතර මහා භූත වුණා කියන්නේ ඔක්කොම එක જાතිය නෙමෙයි. දැන් වසවල තියෙන්නේ තාපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත. මේ පැණිවල තියෙන්නේ තාපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියලා වහකට මේ පැණි ගත්තොත් සමාන ප්‍රතිඵලයක් ඇති. ප්‍රතිඵල දෙකක්. සතර මහා භූත වෙච්ච ඵලයේ සියල්ල සමාන ප්‍රතිඵල දෙන්නේ නැහැ. දැන් ඊළඟ විපාක විවිධාකා විවිධත්වයක් ඇති කරන්නේ තවත් හේතු සම්බන්ධ වෙලා. අන්න ඒ වගේ තමයි සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිච්ච බෝධින් වහන්සේ. ඒ ගොඩනැගෙනට සම්බන්ධ වෙන තවත් අර පාරමිතා වලින් මහා ශක්තිය කියලා ක්‍රියාත්මක වෙච්ච නිසා විශේෂ ශක්තියක් නිරුත් කරනවා. අන්නේ විශේෂ ශක්තිය අපිට අවශ්‍යයි. ආධ්‍යාත්මික ආයතන ටික විතරක් තිබුණාට ඒක පෝෂණය කරන්න, ඒක අවශ්‍ය විදිහට සකස් කරලා දෙන්න, ඒකෙම සියලු ශක්තිය නැහැ. ඒකට බාහිර ලෝකේ තිබෙන්නා වූ අරමුණු වෙන දේවල් වල ශක්තියක් අවශ්‍යයි. බාහිර ලෝකේ අභ්‍යන්තර ආයතන වෙන්න බාහිර ආයතනත් අවශ්‍යයි. ඒවත් ඊට අනුකූලව සකස් වෙන්න ඕනේ. මෙන්න මේ දෙක මේකට සකස් වෙලා එකට ගැළපුණොත් තමයි අවශ්‍ය කරන ඥාන දර්ශන පහළ කරන්න හේතු පහළ වෙන්නේ. අන්නේ හේතු පහළ වීමට අවශ්‍ය කරන්නා වූ අවශ්‍ය කරන පසුතලෙදී කය යම් තරමක් නිරෝගී විය යුතුද? ඒ නිරෝගී භාවයත් එන්න ඕනේ. මනස හැඩ ගැහෙනවා ඊට අනුව. නිරෝගී මානසිකත්වයක් ඇති වෙන්න නිරෝගී කායිකත්වයක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒවා සකස් වෙලා ඒකට අවශ්‍ය කරන්නා වූ එක්තරා පසුතලයක් තමයි ප්‍රධාන යථාබෝධයේ ප්‍රධාන පසුතලයක් තමයි ජයසිරි මහ බෝධින් වහන්සේ බාහිර වස්තුවක් වශයෙන් තියෙන්නේ. ඒ ශක්තිය අපිට ගෝචර වෙලා තමයි අභ්‍යන්තර වස්තුන් හා සම්බන්ධ වෙලා තමයි බුද්ධි ප්‍රභාවය මතුවෙලා බුද්ධි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒකයි හේතුව. ඉතින් ලෞත්‍රා බුදු වෙලාව කවදාවත් බෝධින් වහන්සේ නැතු. කිසියම් බුදුරෙයෙකුට ජයසිරි මහ බෝධින් වහන්සේ නමක් ළඟ මිසක් ඒ තැනි තැන තියෙන ගහක් ගහ මැද දේශයේ ওই ස්ථානෙම ඒ සඳහා පහළ වෙච්ච උත්සේ යට මිසක් වෙන දෙයක බුදු වේද ක්‍රමයක් නැහැ. ඒ අන්නේ ආකාරයෙන්ම අපිටත් ආ දකින්න ඕනේ. අපිටත් ආධාර වෙලා තියෙන බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් උන්වහන්සේගේ පිළිසරණ. උන්වහන්සේ වැළඳු මාර්ගයේ ශක්තිය අපිට විශාල ආධාරකයක් වෙනවා. ඒ ආධාරකේ නැත්නම් ඒ මාර්ගපාක්ෂික බලවේගයන්ගේ අපිට බේරෙන්න බෑ. මාර්ගපාක්ෂික බලවේගයන්ගේ සාධන පීඩවලින් බේරෙන්න තියෙන එකම මාධ්‍ය වෙලා තියෙන්නේ බුදු පිළිසරණ ලෙස ලබන ශක්තිය. නැත්නම් ශ්‍රාවකයෙකුට මාර්ගඵල අවබෝධ කරගෙන ලෝකේ අසාරාප්තේ දකින්නකන් නෝන දිනු කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා වික්ෂිප්ත කරනවා. මොකද බලවත් තියෙන මාරපාක්ෂික වැත්ත. ඒ නිසා තමයි අසංඛ්‍ය කල්පලක්ෂයන් පාරමිතා පුරලා මේ මාරපාක්ෂිකයේ මහ බලයේ දෙවෙනි කරලා අහලකට ගන්න බැරි වෙන පළවහරින්න පුළුවන් ශක්තියක් නිකුත් කරලා. මේ අදිස්ථානයේ පරිදි මේ බුද්ධ අදිස්ථානයේ පරිදි පවතින්නේ ලෝක සත්‍යයට යහපත. මේ එවන්දි ස්ථානයක මූලික වශයෙන් අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ගොඩනැගී යමේ පාප ධර්මයක් තිබුණා. ඒවා පළවහරිනවා. ආලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් ජය ගැනීමට හේතුකාරක වෙන ශක්තිය ආධාරයක් වශයෙන් ලබා දීමේදී බෝධින් වහන්සේගේ ශක්තිය ව්‍යාප්ත වෙනවා. ඒක මහා ඖෂධයක් වෙනවා. දැන් ගස්වල තියෙන ගහට හිතක් අවශ්‍ය නැහැ මේක. හිත තියෙන අනුසයා ආධ්‍යාත්මික ආයතන වල හිත අවශ්‍යයි. බාහිර ආයතනයකට ආධාරක විතරයි. හිතෙන් ගොඩ නැගෙන එක පැත්ත ආධ්‍යාත්මික ආයතන තියෙනවා. බාහිර ආයතන වශයෙන් බාහිරින් එන්නේ උදව් තියෙනවා. සිතෙන් ගොඩනගව ආධ්‍යාත්මික ආයතන වලට බාහිරින් ලැබෙන උදව්වක් දෙකම එකට ලැබෙන ප්‍රතිඵලය තමයි බුද්ධිය. යථාබෝධය. මේ යථාබෝධය ලබා ගැනීම පමණක් නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ කායික ප්‍රබෝධය, මානසික ප්‍රබෝධය මුල් වෙන්න ඕනේ. ඒ தත්ත්වෙටපත් වෙන්නේ. සීති මනස කායෝ පස්සද්දති පස්සද්ද කායෝ සුඛන්දීති සුඛිනෝ සමාධියති කියලා සමාධියටත් බලපානවා. අනිත් සමාධියට තමයි යථාබෝධ ඥාන වශයෙන් පහළ වෙන්නේ හේතු ලැබෙන්නේ. ඉතින් අන්නේ ශක්ති විශේෂ ලබා ගැනීමට විශාල සහනයක් තමයි අර බෝධින් වහන්සේගෙන් විහිදිර යන්නේ. ඉතින් අපි එතන නැඹුරු වෙනකොට ඒ ශක්තිය හේතුකාරක අනු හැදලායි. හැදලා ඉදිරිය අවශ්‍ය කරන පසුතලයේ හැදෙනවා. ඉතින් ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් යම් පසුතලයක් හැදිලා තිබුණා. ඒ හටගත්තක මෙලපවක් කළා. අලෝභ, අදේශ, අභෝම පරිසරිත අවශ්‍ය කරන කරුණු අපි ළඟ තිබුණා නා. ඒවා උපනංවාදීලා ආර්ය මාර්ගයේ පුරුණ කර ගැනීමට අවශ්‍ය කරන සියලුම සුඛ විහරණේ ලබා දෙන්න හේතු වෙනවා. එහෙනම් ඇත්තදී සුඛ විහරණේ ලබා දෙන්න හේතු වෙන්නේ අලෝභදී සමෝහයෙන් කුණ නැගිච්ච දෙයක් නා. අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් ලෙඩක් රෝගයක් කුණ නැගිලා නැහැ සත්වයේ. කුණ නැගුණේ ලෙඩක් රෝගයක් නැත්නම් ලෝභයෙන් දේශයෙන් මොහයෙන් මුල් වෙච්ච දෙයක. එහෙනම් දුක්ඛාරක ආවණන් හිම ඇවිත් තියෙන්නේ ලෝභයෙන් දේශයෙන් මොහයෙන් කුණ නැගිච්ච මිසක් අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් ලෝකයාට දුක්ඛාරතර කුණ නැගින්නේ නැහැ. ගොඩනගෙන තියෙන අලෝභදී සමෝහ මුල් මේ ලෝභදී සමෝහ මුල් කරගෙන. නะ අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් ආරම්භිත පාරමිතා ශක්තිය තමයි. ලෝභක් හේත ද්වේෂක් හේත මොහක් හේත හේතින බුද්ධි ප්‍රභාවයෙන් අතු කරලා දෙන්නේ. අන්න එතින් නිකන් සියලු ශක්තිය ගැබ්බෙච්ච එක තමයි බෝධීන් වහන්සේ ළඟ තියෙන ස්වභාවය. මෙයා යම්කිසි බෞද්ධයෙකුට බෞද්ධත්වයේ අරමුණු කරගෙන ඊට අනුව කටයුතු කරන කෙනෙකුට මේ ආශිර්වාදී ලබා ගැනීමේදී ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සංසාරී ප්‍රමාද දෝෂයන් ඉදාහරි කරපු යම් පාපයක් තියෙනවා. එයින් එන පාපේ විපාක ශක්තිය උපකරණ එක දුරස් කරන්න හැකියාවක් තියෙන බෝධින් වහන්සේගල. ඒ ශක්තිය. අපි ඊට අනුකූලව ගෞරවින්නිත්වයේ කටයුතු කරනකොට අන්නේ ශක්තිය ලැබෙනවා. ඉතින් අපිට ඕනනම් පුළුවන් ඒ වගේ දෙයකින්. සායික වශයෙන් ගන්න දෙයකට අවශ්‍ය ඖෂධ තියෙනවා. මේ ඖෂධ වැනි දෙයක් අපේ පරිහරණයට වෙනම තියෙන ආශිර්වාද ලබා ගන්න. ඒකෙත් අර ශක්තිය ලැබෙනවා. එතන බෝධින් වහන්සේ විසින් යම්කිසි ආකාරයෙන් පූජාවක් කරන් තියෙනවා අපි කරන් තියෙන්නේ ඉස්ථානයේ සුද්ධ පවිත්‍ර කරලා බෝධින් වහන්සේ රවස කරන ජල ප්‍රමාණය ලගත් ලබා දී. ඒ බෝධින් වහන්සේගේ පැවැත්ම රවස කරන එකමදී. පෝරවෙන් දේවල් ගන්න දෙයක් නෙවෙයි බෝධින් වහන්සේට නැහැ. බොහොම ස්වභාවී සාමාජිකින් හැදෙන දෙයක්. ඉතින් අමතර පෝර කියන දෙයක් දාන්න දෙයක්වත් නැහැ. අවශ්‍ය වෙන ජලය. මේ ජල ප්‍රමාණයක් අපි සපයලා බෝධින් වහන්සේට කියලා අපපස්ථානය කරනවා. ගරුත්වයේ ආරක්ෂාව අපිට කරන්න පුළුවන් භෞතික දෙයක් අපි සලසන. ඒ බෝධි ගුණේ සිහි කරන්න පුදෙන්නේ නැඹුරු වෙලා ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ ශක්තිය ආශිර්වාදයේ ගැඹෙලා එනවා. ඒ ශක්තියයි එන්නේ. ඉතින් බෝධි පූජාවක් කියනවා. බෝධි පූජාවේදී බුදු පියාණන් වහන්සේ උසහා කරන යම් පූජාවක් ඇතනම් බෝධීන් වහන්සේ ඉදිරියේ බුදුරයන් වහන්සේ උසහා වෙනම පූජාවක් මනෝමය වශයෙන් කරනවා. උද්දේශිකං අවත්තකං මම ආයන මත්මෙයෝ හොති. උදෙසා කරන්න බුදුරයන් වහන්සේ වැඩ ඉඳ ඕනේ නැහැ. මේ බුදු පියාණන් වහන්සේ උදෙසායි මම මේ පූජාව කරන්න කියලා ඒ සීකලා කළා නම් ඒක උද්දේශික පූජාවක්. නැත්නම් බෝධිරාජයන් වහන්සේ ළඟ බුදු පියාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. ඒ බුදු පියාණන් වහන්සේගේ මහා බෝධිසත්ව කාර්යය කරපු පූර්ණ කළ මහා ශක්තිය බෝධීන් වහන්සේ ලෝකෙ පහළ වුණා. ඇසතු ගස් පහළ වුණා කියන එක ගත්තොත් එහෙම වැරදි. ඒක වෙනයි. මේ ඇසතු වර්ගයටයි ගසක් අර පාරිවිතා ශක්තිය ලෝකෙ පහළ වුණා. ඒ පහළ වෙච්ච પરම්පරාව බෝධි પરම්පරාව. ඉතින් ඒ බෝධි પરම්පරාව බුදුරජාණන් වහන්සේගේ පාරමිතා වලිය හා සම්බන්ධ බෝධි තමයි තියෙන්නේ. සියලු ඇසතුගත් බෝධි නෙමෙයි. යතිරි මහ බෝධින් වහන්සේගෙන් ගිය විහිදුණු ඵලයක් හෝ අංකුරයක් හෝ මුල් කරගෙන සම්බන්ධ වෙච්ච එක තමයි බෝධි සම්බන්ධීට වැටෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගුණය සිහි කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරලා ඒ අවස්ථාවේදී බෝධින් වහන්සේගේ පාරමිතා ගුණය පහළච්ච බෝධින් වහන්සේගේ ගුණ සිහි කරලා එබඳු ආශිර්වාදයෙන් අපිට යහපතක් වේවා කියලා ගන්නකොට ඔබලාට බයත් ඇතිගැන්මක් ලොමු දහගැන්මක් ඇති නම් මාව සිහි කරන්න. ඒ බය ඇතිගැන්ම ලොමු දහගැන්ීම නැතිලා යහපතක් වෙනවා කුමක් නිසාද? තථාගතයන් වහන්සේ බය නැහැ, ඇතිගැන්ම නැහැ, පලා යන්නේ නැහැ, විිතරාගී විිත හෝති විිත මොහි මේ ගුණ නිසා. එබඳු ගුණ ඇති උන්වහන්සේගේ ශක්තිය ආශිර්වාදයේ ඔබලා බය ඇතිගැන්ම නැති කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. බදාගේ සුත්‍රයේ තියෙනවා ඒක. එන අන්නේ ශක්තිය තුළින් අපිට බයත් ඇතිගැන්ම ලොමු දහගැන්මක් ඇති වෙනවා නම් යම්කිසි ප්‍රශ්නයකදී. අන්නේ ඒකේ හොඳ ප්‍රතික්‍රමයක් වශයෙන් ඒ ශක්තිය ආශිර්වාදයක් ලැබෙලා ඉන්නවා. එයින් අපිට පිහිටෙනවා යම්කිසි ආකර්ෂණ බලයක්. ඒ ආකර්ෂණ බලයේද අර විරුද්ධ බලවේග විකර්ෂණය වෙනවා. ඉවත් වෙලා ගිහින් එකවර ලැබෙනවා. මේ ඒ කාර්ය නිසා ඊට අවස් කරන්නා වූ බෝධි පූජාවකදී බෝධීන් වහන්සේ වටා තිබෙන්නා වූ පරිසරයේ සුවඳක් කිදී. ඒ වගේම පරිසරයට අවශ්‍ය කරන්නා වූ ඒ පෝෂණයට අවශ්‍ය කරන ජලය. ඒ වගේ සුද්ධ පවිත්‍ර සාවී. සකස් කළ එකන් බාහිර බාධක දුරු කරලා යහපතේ බෝධිනාසී නිරුපදිකව පවතින කරන්නා වූ යම් කිසි ආකාර කටයුතු. මේ කටයුතු කරලා අය කරන කටයුතු වලදී ඔය කියන්නා වූ ආශිර්වාදයේ මග පෑදීනවා. ඒකයි හේතු. පූජකෝ ලබතේ පූජා වන්දකෝ ප්‍රතිවන්දන. පිදුහමයි පිදුල් ලැබෙන්නේ යනුවයි. වැන්දහමයි ප්‍රතිවන්දන ලැබෙන්නේ. කරම දෙයට අනුව ප්‍රතිඵල එන. ගරුකලේ යහපත්සේ චිත්ත ප්‍රහාදීන් ගරුකලේ යමුතුම වස්තුවකලු. ඒ ගරු හිතත් සමගම ඒ වස්තුව කෙරෙහි කරපු ගරුත්වයෙන් අපිට නැගෙනවා ඒ ප්‍රතිචාරය. ඒ ප්‍රතිසාරය තමයි අපිට යහපතක් වෙන්න හිද්ද
වෙන්නේ.
සුවඳ දෙමු, සුවඳ දුමු, සුවඳ වැඩි දේවල්. ඔව් ඒ ක්‍රමයක් තියෙනවා. ඔව් දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම තියෙනවා. කාමයේට ඇදලා ගමන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා. ඒ වගේම වීතරාගී ඒ කියන්නේ රූපරාගී ගුණ තියෙනවා. කාමරාගී අත්හැරපු වීතරාගී පැත්තට නැඹුරු කරන්න හේතු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවා. ඉතින් මෙතෙන්දි සියලුම රූප සියලුම ශබ්ද හල ගන්න බෑ. මනවරණ රූප වුණ කලියෙද මනවරණ කාම රූප තියෙනවා. ඒ කාම රූපයන්ගෙන් කරන්නා වූ රූප සංග්‍රහය කරලා එනවා බුදුරජාණන් වහන්සේගේ හෝ බෝධින් වහන්සේගේ ආශිර්වාදයේ ගන්න බෑ. ඒක ගැළපෙන්නේ නැති වැඩ. එයක මනවරණ විදිහේ රූප තියෙනවා. එයින් කරන්නා උපහාරයක් තියෙනවා. දැන් අපි දැන් බෝධි ප්‍රාකාරයක් බඳිනවා. දැන් බෝධි ප්‍රාකාරයක් බඳිනකොට බෝධි ප්‍රාකාරය බඳලා හිටන් ඒකෙත් නිලුම් මල්, ලියවැල්, ඕවා යම් කිසි ධර්මයට අනුකූල ගැලපෙන්නා වූ යම් කිසි දෙයකින් ඒක ලස්සන කරනවා, හැඩ වැඩ කරනවා. එයා මනවරණ රූප හැදින්නවා. හැබැයි මනවරණ රූප ස්වභාවය කාම හිත් ඇති කරන්න හේතු වෙන්නේ නැහැ බැලුව කෙනෙකුට. ඒක ඇති වෙන්නේ ඉතර අසාන්තිය. දැන් බුදුරජාණන් වහන්සේගේ රූපයක් කියලා අපි අඹරකොට නිර්වාණය කරනකොට හරි ලස්සන තියෙනවා. හැබැයි හරි ලස්සන බුදු රූපය දැකලා කාමයක් ඇති වෙන්නේ නැහැ කාටවත්. ඒ කාම හැඩරුව නෙමෙයි ඒක තියෙන්නේ. බුදු රූපේ තියෙන්නේ. අනික වෙනස දකින්න ඕනේ. අන්න ඒ වගේ රූප සංග්‍රහයක් කරන්න පුළුවන් පූජාවක් වශයෙන්. ඊළඟට ශබ්ද තියෙනවා. ඒ ශබ්දයන්ගේ තියෙනවම කරනවා. සමහර ශබ්ද තියෙනවා කාමයේ හිත නැඹුරු කරනවා. කාම අදහස ඇති කරනවා. ඒ කාම අදහස ඇති කරන හැටි එක පැත්ත. ඒක හොඳ පැත්තක් නෙවෙයි නරක පැත්ත. ඒ වගේම හල තියෙනවා දිරහඬ, හිවිසි හඬ, කොරණෑන ආදී සක්හඬ මේ වගේ දේවල් කාමයේ ඇති කරන හැටි නෙවෙයි. ගාම්භීරත්වය ඇති කරන ඒ වගේම ගෞරව සම්ප්‍රයුක්තව ඇති කරන්නා වූ පූජෝපහාර හැඳ. ඒ හැඳේ වෙනසක් තියෙනවා. ඒ වගේම කල බිනවන තවත් හැඳ වර්ග තියෙනවා. ඒ හැඳ වර්ගය ඔකට අයිති නැහැ. දැන් කාම ලෝකයේ කාම උද්දීපනය ඇති කරන හැඳ. එහෙම දේවල් ඒකට ගැලපෙන්නේ නැහැ. දැන් කාරවත් ඔය බෙර හැඳ, හිවිසි හැඳ ආදී වශයෙන් තියෙන ඒවා ඇති. ඒකට අවශ්‍ය බෙර හැඳක් තියෙනවා. මගුල් බෙර හැඳ කියලා. ඒ ආදී වශයෙන් බෙර පද තියෙනවා. ඒ බෙරපද ගහලා ඉතින් ඒ විදිහ හොරණෑ පිවිලා ඒ විදිහ කරනවා. දැන් අපි හිතමුකෝ මේ දලදා මාලිගාවේදී තියෙනවා ඒ විදිහ හොරණෑ බෙර ඔක්කොම ගහලා ඉතින් කරන්න ආව උපහාරය. ඒ පූජෝපහාර කරන වෙලාවේ අපි ගිහින් බලා හිටියොත් එහෙම. අපි සද්ද නැති ඒ පැත්තේ බලා ඉන්නවා. නිහඬයි. දැන් යම්කිසි තොවිල් පොළක බෙරයක් ගහනවා. යක් බෙරහන යක් පද ගහලා. දැන් අරවාගේ බලා ඉද පුළුවන්. ඇඟත් ගැස්සීලා ඇඹරිලා ගිහිල්ලා වැඩිලා ආවේශයක් තිබුණොත් එහෙම එක නටාගෙන ගිහිල්ලා එතන ඌ කියාගෙන එහෙම ක්‍රමයක් තියෙනවා. දැන් සද්දවල වෙනසක් නැද්ද? බිරේතම ගහන ක්‍රමයේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඇතුලේ තිබෙන්නා වූ දරවල් හැංගී තියෙනවා. ඒවා අවුස්සලා මතු කරලා අරගෙන නටවලා මතු කරලා ගන්න හන්ද. තව හැමදාම තමයි අභ්‍යන්තරියම් සාන්ත ගතියක් තියෙනවා නම් කාල වෙන හේතු තියෙනවා. ඒ හැඩ හැලේ සාන්තියටපත් වෙලා නිශ්චල බවට පත් කරනවා. අනගති දෙකක් එන්නේ නැහැ. හඳේ ස්වභාවයත් ඒ වගේ. රූප, ශබ්ද, ගන්ධයත් ඒ වගේ. දැන් අපි දෙමක හොඳට පැහැදිලිව දකින්න දෙයක් ගන්ධය අරගෙන. දැන් ඔය මේ තරුණ තරුණිය හරි කැමති ගමනක් යනකොට එහෙම සෙන්ට් වර්ගෙ එහෙම පවරගෙන යන්න. හරි වැඩේ මයි සෙන්ට් රුපියල් ඉවරයි. මේ හඳුන් කුරලා තියන ගායන බලයෙන් කිව්වොත් එහෙම. කැමති මේ හඳුන් කුරලා අපි දැන බලයෙන් මේක හරි සුවඳයි කිව්වොත් කීජි ඕක මට බෑ ඕක ඔය සුවඳ හරි නෑ මට කියන්නේ. දැන් ඒ සුවඳ එකට කලපන්න බෑනේ. ඒක අසුවඳයි. ආ සෙන්ට් රුපියල් තිබුණේ සුවඳයි. ඒකෙ තියෙන සුවඳ වෙනස බලන්න. එකක් කාමභෝගීන් ප්‍රිය කරන සුවඳ. අනික කාමභෝගීන් අප්‍රිය කරන සාන්ත බව ප්‍රිය වෙන සුවඳ. නෑ හඳුන් කුර රන් තියෙන අද වෙනකලු දන්නේ ඒකේ ගැලපෙන සුවඳ. ඒ සුවඳ අර කියන කාම හැඟීමට ගැලපෙන කාම පුද්ගලිය ඇතුළු කරන එහෙමයි ඇඳුම් ගැහැරි තවරාගෙන යන සුවඳ නෙමෙයි. ඒ සුවඳට කැමතිත් නෑ. නෑ සෙන්ට් වර්ග තියෙන සුවඳ වර්ග. ඒවට හරි කැමති. නෑ අහලා බහලා ඉන්නේ නෑ ටිකක් හරි හොරින් හරි ඒවලා අභ්‍යන්තරයට ගන්න හදනයි සුවඳ. ඒකේ කාමප්‍රිය භාවයක වැදගත් සුවඳ තියෙනවා. මම හඳුන් කුරු සුවඳක් එහෙම ගන්න කැමති නෑ එහෙම. අද වෙනකන් හරි ගති ලස්සන හඳුන් කුරු හදලා සුවඳ කවලා තියෙන ඊට අවශ්‍ය සුවඳක් නිසා ඒ සුවඳ මේ සාන්ත බව පත් කරන සුවඳක් නිසා අර පදයෙන් මත් කරන සුවඳක් නෙමෙයි. රූප ශබ්ද ගන්ධ රසයත් ඒ වගේ. රසයේ ගා විවිධාකාර රස තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ඔක්කොමත් එක රසක් තියෙනවා. දීවත්තේ රසය, හාසේ රසය, සුංගාර රසය ආදි වශයෙන් රස නමයක් ගැන කියන සාහිත්‍යය. සාහිත්‍ය රසක. පොතේ තියෙන සාන්ත රසය කියලා එකක්. මේ සාන්ත රසය කියන එකට හිත නිවෙනවා. කාම කැළඹීම් වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ නැගිනි විදියව ඉන්නේ. බොහොම නිවුණු සැසුරු බවක් එනවා. සිරිතක් අහගෙන ඉන්නවා. සාන්ත රසය. ඒක අපුරි ගහන්න, සට්ටු දාන්න, ඇඟ මේ නටවන්න. ඒ අදහස් බෑ විල් කියන උලහත් අරගන්න බෑ එකක්වත්. හිමිසිර නිච්චල සාන්ත වෙනා නිඳ ගියා වගේ හගෙන ඉන්න. නිච්චල හඬ. හඬ සාන්තයි. සාන්ත රසේ නියුත්යි. හැබැයි පංචකාමීට වතු කරන රසේ නෙමෙයි. සබ්ද රසේ උනාලා. අනේ ධර්මයේ රසේ ඉන්නේ රස වර්ණ. පහස ඉස්පර්ශ. ඉස්පර්ශයත් ඒ වගේ. ධර්මයට අවශ්‍ය කරන්නා වූ දෙයක ඉස්පර්ශය වෙනම තියෙනවා. ඒ ස්පර්ශයේ ස්ත්‍රී පුරුෂ ස්පර්ශයේ සම්බන්ධී එක ලොකු වෙනසක් තියෙනවා. ඇහැට රූප ස්පර්ශ වෙනවා, කන්ට ශබ්ද ස්පර්ශ වෙනවා, නාසයට ගන්ධ ස්පර්ශ වෙනවා, දිවට රස ස්පර්ශ වෙනවා, කායයට පහස ස්පර්ශ වෙනවා. හැබැයි ඒ ලැබෙන ස්පර්ශය තුල අර කාම ස්පර්ශය හා සම්බන්ධයක් නැහැ. දැන් ප්‍රථම අධ්‍යයනයේ හවදුහම්. අවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පරමජ්ජානං කියලා පීති සුඛේ හැටි වෙන්න. ඇති වෙන පීතිය සුඛේ මේ කය අසක් මුල්ලක් නැර තෙමා යනවා කියලා වෙන. විශාල පීතියක්, විශාල සුඛයක් එනවා. හැබැයි ඒ ඇතුලේ සුඛේ කාම සුඛයක් නෙවෙයි. කාම සුඛේ කොහොමද ලං කරන්න පුළුවන් සුඛේකුත් නෙවෙයි. නම විශාල සුවයක්. කායික දැනෙන සුවයක්. දැන් අන්නේකේ තියෙන සුව වෙනස්කම්. කාමී සුවයක් තියෙනවා. ඒක තව පැත්තක්. විතරාගී උත්තරයෙන් ගැලපෙන සුවයක් තියෙනවා. ඒ සුවේ නිවෙන සැනසෙල පැත්තට. ධ්‍යාන සුවේ එහෙම එකක්. දැන් මෙන්න මේ වගේ තියෙනවා හැම එකම ක්‍රම කතාවක්. ඉතින් එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සියල්ලම මනවල සියල්ලම ඔය කියනා වූ පංචකාමීට අයිති නෑ. පංචකාමී කාම ලෝකයේ වැතරයිති. රූපාවචර වන්නාව කොටසක් තියෙනවා. රූපාවචර මන්නාව මානසිකත්වේ. ධම්මාවෝදිත බාධකයක් නෙමෙයි සමාධි චිත්තේ. එන හිත කම්පණය කරන, හිත අවුස්සන, කාමයට කොළඹවන එහෙම එකක් නෙමෙයි. ඒ ස්වභාවයන්ගේ පිළිලා ඉතින් කල්පනා කරන ධර්මිය ගැන හොඳ ධර්ම අවබෝධයක් එනවා. ඒ සුවේ ඉඳගෙනවත් මේ ධර්මාවබෝධය ලබාගෙන ලෝකේ අසාරාත්‍ය දැකලා යන්න පුළුවන්. අන්තිම අවසාන මොහොත දක්වා ඒ සුවේ ඉඳගෙනත් ඒකත් අල්ලන්නේ නැතුව කෙලවර කරලා ඉවරින් ඉන්න පුළුවන්. යම් ලෝකේ අප්‍රමාණ සමාධි සමවැදිනා අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවේ. පිරිනුවම් පාන ඉස්සෙල්ලා ওই දිනුන සම සමාධියක්ම සමවැදිනා. ඒ යහපත් සම්මා සමාධියටයි සියලු සමාධි අප්‍රමාණ සමාධි සමවැදිනා අන්තිම චතුත්ථ ධ්‍යාන සමාධියෙන් ඉඳලා තමයි පිරිනුවම් පෑවේ. ඔය උනාතේ සතර ගමනක් ඇදි නෑ. සමාධියේ චන්දරාගය පහළ වුණෙත් නෑ. නමුත් සමාධි සුවයක් තියෙනවා. අන්න ඒ වගේ තියෙනවා විදෙන සුව. සියල්ලම කාම සුව නෙවෙයි. මාර්ගයට බාධා වෙන්නේ යම් කාම සුවයක් කාම ඡන්දයේ ගොඩනගනවා. ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුප්පච්ච විචිකිච්ඡා ගොඩනගනවා. ඔන්නෝ ප්‍රශ්නයක් වෙනවා. පංච නීවරණ ගොඩනැගුවා. ඒක නිවන්ට බාධායි. ඉතින් ඒ බඳු සුව තියෙන්නේ කාම සුවයන් අතර. නිකාම සුව කියලා කොටසක් තියෙනවා. උපසම සුවය කියලා කොටසක් තියෙනවා. ඒ කාම සුවය කියන එක කාම ලෝකයටයි කියන්නේ. ඒක ඇලීම් ගැටීම් මුලාව හා සම්බන්ධයි. නිකාම සුවයේ කොටසක් තියෙනවා. ඒක රූපාවචර ලෝක හා සම්බන්ධයි. රූපාවචර ගති ලක්ෂණ හා සම්බන්ධයි. විමුක්ති සුවය තියෙනවා. ඒක ලෝකයේ විජය සුවයට එකකට සම්බන්ධ නැහැ. දුකෙන් නිදහස් වීමා කියලා ලව තියෙන සාන්තිය සුවේ තමයි කියන්නේ. යම් කිසි දුකක් තිබුණා නම් සාගී නිසා විඳ ගින්නක් 10ක් තිබුණා දැන් ඒක නැහැ. ඒක කොච්චර සාන්තද ප්‍රණීතද. දේශේ දැවෙන මානසිකත්වයක් තිබුණා. දැන් අරගුණ මොනවාව දේශේ නැගී. කොච්චර සාන්තද ප්‍රණීතද. මුලාවටපත් වෙන හේතු තිබුණා. මම දැන් තීක්ෂණ නුවර කියන. මුලාවටපත් වෙන්නේ නැහැ කරුණු හරියට වැටහිලා විමසිලා විමසීමෙන් විමසු නුවණින් තේරුම් ගන්න පුළුවන්. දැන් එහෙම එකක් එන්නේ නැහැ. එහෙනම් කොච්චර එක සාන්ත ප්‍රණීතද කියලා. නිවන් සුව පිළිබඳව එහෙම අදහස එනවා. එන්න සුඛ කියන එකත් ඒ ආකාරයෙන් විවිධ ආකාරයි. ඔකයි දකින්න ඕනේ. මේ බෝධි පූජෝ පහරයක් තියෙන අවස්ථාවක් එනකොට එවන්දු වන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒවට සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරලා හිටන් ඒවෙන් උපහාර කරන්න පුළුවන්. ඒ උපහාර පූජා වශයෙන් ඒවක නැහැ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඈ ඒක වෙනම අංශයක්. ඒක තියෙන සංකේතයක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා පිළිබඳව අපි ගන්න මේ ශාසනයේ තිබෙනා ප්‍රතිඵලයක් ඇත්නම් අපි මේ ශාසනයේ ප්‍රතිඵලයේ සංකේතවත් කර තමයි පළසුපියන. ශාසනික පළමුක්තිය අපි බලාපොරොත්තු වෙනවා. අපි අද මේ අපේ ආහාරයට ගන්න මේ පළතුරු වලින් පළමුක්තිය සමව බෙදා ගන්නවා වගේ මේ ශාසන ඵලයේ සමව බෙදා ගන්න සමගියෙමු. සමගියෙන් ශාසන ඵලයේ භුක්ති විඳිමු කියලා. මෙන්න මේ ගන්න සංකේතවත් කරන්න ආව විදිහ තමයි පළතුරු පූජාවක් කියලා කවුරුත් එක්ක බෙදා හදාගෙන කන්නේ. ඒක ස්වභාවය ඒකයි. පළතුරු පූජාවක් කියන හේතුනේ ඒ හේතුව. හරි කියන්නේ ඒකයි එතන හේතුව. යම්කිසි ඵලයක් තියෙනවා දිව්‍යමය ඵලයක් ඇද්ද? දිව්‍යමය ඵලය. අපි භුක්ති විඳිනවා. හරියට කිවන්ද මේ පළතුරු වර්තිය තියලා අපි කවුරු සමග භුක්ති විඳිනවා වගේ ඒවා උපසංහාරයි. සාසන්දනය කරන මේක පෙර කාලේ ඉඳන් දහම් දැකපු ක්‍රමයක්. තේරුම් නැහැ කිව්වේ.
බුදුගුණ
වැඩි වෙන්නේ
මේවත්
අවබෝධ කරගන්න පුළුවන්.
මොනවාද? බුදුගුණ වැඩි. කරගන්න පුළුවන්.
මූලික ධර්මයේ අහව කෙනෙකුට ඒක උපනිශ්‍රේ වෙනවා. බුදුගුණ වැඩි වීම පිළිබඳව දකින්න හැටියක් තියෙනවා. පුරුතඥයේ බුදුගුණ දකින්නවා. ලෞකික වූ සීල ගුණයක් මුල් කරගෙන දකින්නා වූ ගුණය හැරෙන්නේ සෞම්‍ය දකින්නේ නැහැ කියලා වෙනවා. එහෙනම් ඉන් එහාට ආර්ය බුද්ධිලයේ බුදු ගුණ දකින්න නම් හිතලා හුඟාක එහාර ගුණ දැකීමක් වෙනවා. ලෞකික වූ සීල ගුණයේ ඉක්ම ගිය බුදු ගුණ දකින්න ඕන. එහෙනම් ඒ බුදු ගුණ සීකරනකොට නිවන් දකින්න උපනිශ්‍රය වෙන්නේ ඒකයි. බුදු ගුණ සීකරන ක්‍රම දෙකක්. බුත්ත්ජන බුද්ධිලයා බුදු ගුණ සීකිරීමක්. ආර්ය බුද්ධිලයා බුදු ගුණ සීකිරීමත් ක්‍රම දෙකක්. පුතඥ පුද්ගලයෙකුට කවදාවත් ආර්ය පුද්ගලයෙක් දකින්න බුදුගුණ දකින්න බෑ. ඒකයි තියෙන වෙනස. ලෞකික ගුණ පිළිබඳව දැකීමක් ගත හැකියි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවදාවත් ප්‍රාණඝාතය සත් හිංසාවන් නොකරන කෙනෙක්. අපිට ඒක විශ්වාසයි. මෙන්න පුතඥ පුද්ගලයෙක් කවුද දකින්න බුදුගුණ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවදාවත් හොරමර වංචා කරන කෙනෙක් නෙමෙයි. එහෙම කපටියෙක් නෙමෙයි. මේ තවත් විශ්වාසයක් ගුණ දැකීම. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝක සත්‍යයයි කාමයිත්‍නී එළමින් කාම භෝගේ පරිභෝග කරන කෙනෙක් නෙමෙයි. උතුම් ගුණ ඇති එවන් උත්තමී. මේ තවත් ගුණයක් දකින්න නම් දකින්න එක. බුදුරජාණන් වහන්සේ කියන්නේ බොරු කියලා අනුන් හවට්ටන කෙනෙක් නෙමෙයි. හේලම් කියලා අනුන් බිදෝන කෙනෙක් නෙමෙයි. පරස වචන කියලා අනුන් සැලපාටපත් කරන කෙනෙක් නෙමෙයි. ප්‍රලාප කතා එකක් වගේ කියන කෙනෙක් නෙමෙයි. මෙන්න මේ ටික බුදුරජාණන් වහන්සේ කිරි බුද්ධජනේකුට දැක්කේ. බුදුරජාණන් වහන්සේ ලෝභ කෙනෙක් නෙවෙයි. දැඩි ලෝභයෙන් ඉන කෙනෙක් නෙවෙයි. ඒ වගේ වෛර කරන කෙනෙක් නෙවෙයි. මිසදිටුවෙක් නෙවෙයි. ඔන්න ඔය කියන ටික දැක්ක හැටි. සූල සීල කියලා ටික දකින්න. මජ්ක්‍ධිම සීල කියලා සවස් කරනකොට සබ් දකින්න. උන්වහන්සේ පිණ්ඩපාතේ ජීවත් වෙනවා. හරි හම්බ කරෙන්නේ විහි බැලගෙන තියාගෙන කලබල කෙනෙක් නෙවෙයි. එහෙම දාන ගන්න කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ මේ ගෝවිතන් කරලා ගෝවිතන් බක් කරලා ජීවත් වෙන විදිහ එහෙම වැලපිලා කරන જાතිය කෙනෙක් නෙමෙයි මේ ගිහිව ආවේ. ගස්කොලන් හිටවලා පල්කුරු වතු ආවලා එහෙම කරලා જાතිය එහෙම කරන කෙනෙකුත් නෙමෙයි. ඒ මිනිස්සුත් එක්කලා මේ සාමාන්‍ය ගිහිය සම්බන්ධයෙන් තියාගෙන දැන හැදරුම්ගම් හදාගෙන යාළු මිත්‍රකම් හදාගෙන ඒ හේතුයෙන් හටගන්නා වූ ලාභය උපයාගෙන එහෙම ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි. උන්වහන්සේ බොහොම ඉහතබාලී උතුම් ගුණයක විහිදලා ඉන්නේ ඒ ගිහියා සමග ගිහි සම්බන්ධයෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක්. උන්වහන්සේ මේ ගිහියන්ගේ පණිවිඩ අරකලා ගිනිහිලා ඉතර අනික් කෙරාලා කියලා මෙතනින් අරගෙන තෙන්න ගිහින් දිනලා ඒ જાතිය ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මේ නැකත් සාස්ත්‍ර බලලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරලා මේ විදිහ කරලා ඉතින් ජීවත් වෙන්නේ ජීවන පාහදා ගත්ත කෙනෙක් නෙමෙයි. මේ ආදි වශයෙන් තියෙන මධ්‍යම සීල මහා සීල කියන තව කොටස් දෙකක්. මෙන්න මේ වගේ දකින්න පුළුවන්. සුගතජනියෙකුට ඔන්න ඔයගේ ලෞකිකව පේන සීල ගුණ. ওই තත්ියේ ඉක්මවා දකින්න ගුණයක් නැහැ. ආරි සත්‍යයට වත්තුර කරලා ඉතින්න දකින්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ කිසිම සත්‍යයක දකින්න බැරි වෙච්ච අවිද්‍යාව හැදෙන හැටි. අවිද්‍යාව ගොඩනැගෙන හැටි අවිද්‍යාවට හේතුව. අවිද්‍යා නිරෝධය අවිද්‍යා නිරෝධ මාර්ගයේ සත්වඥානින් දත් උත්තමයි. ඒක දකින්න බෑ. තේරුම් ගන්න බෑ. පුතඥානියුට. අවිද්‍යා පත්‍යෙන් සංඛාර වෙන හැටි අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ වෙන හැටි. ඔය ආකාරයෙන් සංඛාර සංඛාර වලට හේතුව සංඛාර නිරෝධයේ සංඛාර නිරෝධ මාර්ගය යන මේ උත්තරීතර ධර්මයේ දන්න උත්තමී බුදුරජාන් වහන්සේ කියන්නේ කියලා තේරුම් ගන්න බෑ පුතඥානියුට. මේ විඥාන වල ස්වභාවය මේ විඥාන සමුදේ මේ විඥාන නිරෝධේ මේ විඥාන නිරෝධ මාර්ගය කියලා. මෙසේ දන්න උත්තරයන් වහන්සේ නමක් යා තේරුම් ගන්න බෑ. ආර්යෙකුට ආර්ය උන්ටත් තමයි ඒක දකින්න පුළුවන්. නාම රූප කියන්නේ මේවායි නාම රූප වලට හේතුව මේකයි නාම රූප නිරෝධේ මෙහෙමයි නාම රූප නිරෝධ මාර්ගය මේකයි කියලා කියා දෙන්න තේරුම් කළා දෙන්න පුළුවන් හැකියාව. සියලු ආකාරයෙන් වුණ උත්තරමේ බුදුරජාන් වහන්සේ කියන්නේ කියනවා ආර්ය පුද්ගලයේ දකින්න. හැබැයි පුතත් දැනෙන්නේ ඒක දකින්න බෑ. නියাদি වශයෙන් ලෝකය කියන්නේ මේකයි ලෝක සමුදේ මේකයි ලෝක නිරෝධේ මේකයි ලෝක නිරෝධ මාර්ගය මේක කැටි කරලා ගත්තා කියනවනම් ඒ බුදු පියාණන් වහන්සේ ළමක්ම දේශනා කළ ධර්මයෙන් ඒක කියලා මිස අනිකෙකුට ඒක කරන්න බෑ කියලා ඔය විදිහට දකින්න ක්‍රම තියෙනවා. මේ ඔබ විග්‍රහ කරන්න ගියොත් ගාක් විශාල විග්‍රහයක්. ඉතින් බුදු ගුණ සිහි කිරීම ඔය ආකාරයි. පුතඥයනේ බුදු ගුණ සිහි කරනකොට පුතඥයන මත්තම විතරයි. එයා කවදාහරි නිවන් මාර්ගයට එකතු වෙන්න හේතුකාරකයක් ගොඩ නැගුවා. දුගතියට යන්නේ නැහැ. ඒ ගුණේ චිත්ත ප්‍රහාදී මරොත් එහෙම. ඒකාන්තයෙන් සුගතිය. ඒ වගේම නිවන් මාර්ගයට කවදාහරි යොමු වෙන්න. ආර්ය මාර්ගය හමු වෙන්න. බුදුවරයන් වහන්සේලා මොන ගහයිලා හරි යථාබෝධි ලබනකම්. දුගතියක් නොලවා ඉන්න පුළුවන් හේතු වාසනා දින පිනක් බවටපත් වෙනවා. ඒ හේතුවෙන් කවදාහරි නිවන් මාර්ගයට මඟ පෑදෙනවා. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් නිවන් මාර්ග පිළිබඳව දකින්න ගුණේ සිහි කළොත් එතනින්ම දකින්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ තමන්ට අවබෝධය යලි යලි ආවර්ජනය වෙන එක. බුදුරන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ මෙන්න මේ දුක්ඛේ ඥානෙ, දුක්ඛ සමුදය ඥානෙ, දුක්ඛ නිරෝධේ ඥානෙ, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ඥානෙ මෙන්න මේකයි කියලා ලෝකයට දේශනා කළ උත්තමයන් වහන්සේ. අන්න ආර්යයන් ධර්මය අවබෝධ කරගති වුණා බුදුරන් වහන්සේගේ එහෙම ගුණයක් දකින්න. එබඳු උත්තමයන් වහන්සේ ඒ ටික ලබා දුන්න නිසා ලෝකයා දුක්ඛයි කියන්නේ මේකයි කියලා දැක්කා. දුක්ඛ සමුදය කියන්නේ මෙන්න මේකයි කියලා තේරුම් ගත්තා. දුක්ඛ නිරෝධය කියන්නේ මෙන්න මේ ටිකයි කියලා තේරුම් ගත්තා. දුක්ඛ නිරෝධ මාර්ගය කියන්නේ මෙන්න මේකයි කියලා තේරුම් ගත්තා කියලා. හරියට චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න. චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තාම ලෝකයා දුක්ඛයි කියලා හිතේ ස්වභාවික දුක්වල. බුදුරන් වහන්සේ දුක්ඛ කියලා පෙන්නවා සැපයි සැපයි කියලා හිතා ඉන්න පංචකාමයේ දුක්ඛයි කියලා දකින්න. ක්‍රමෙත් පෙන්ලා දුන්නු. මෙච්චර කල් දැකම නැති ක්‍රමයක්. පෙරන ඇස විරුද්ධවමත් දුන්නු. දුක්ඛ සමුදය කියලා මේ කෘෂ්ණා සමුදය දුක්ඛ සමුදය කියලා විග්‍රහ කළා වෙන්නු. මෙච්චර කාල කවුරුවත් කියන්නේ කෘෂ්ණා සමුදේ ආතාව හැපර හේතු වෙනා විසක් දුකේ හේතුවා කියලා. නමුත් උන්වහන්සේ හේතු සාධක ඇතුළු පෙන්නවා ඔක හැපර හේතුවක් නෙවෙයි ඔක මායාවක්. ඔක දුකට හේතුවක් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඔය ආදි වශයෙන් විග්‍රහ කළා දුන්නේ බුදු පියාණන් මහසී විසක් වෙන කෙනෙක් නෙමෙයි කියලා මෙහෙම බුදු ගුණ සිහි කරන්න ඕනේ. අනේ ආර්යෝ දකින්න බුදු ගුණ සිහි කරනකොට ඒක ආර්ය මාර්ගයමයි වැඩින්නේ බුදු භගවන්. නිවන් මාර්ගයමයි වැඩින්නේ. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ආදි වශයෙන් නව මහා ගුණ සිහි වඩන ක්‍රමයක් තියෙනවා. ඒකදී ඔය එකක්වත් අපි දැනගන්නේ නැහැ. හැබැයි ඒකදී ආර්ය ගුණයේ ඇති පුද්ගලයෙක් වැඩුවොත් ඒ ගුණයත් සමගම උන්වහන්සේ වෙනම ලෝකෝත්තර පැත්තේ ගුණස්කන්ධය වැඩිලා වැටහෙනවා. අනාර්ය පුද්ගලයෙක් වැඩුවොත් පුදුන් කෙරෙහි දකින හිත ප්‍රහාදී ඇති වෙන ලෞකික චිත්ත ප්‍රහාදී. හැබැයි ලෞකිකත්වයේ ලබන උපරිමම පිනක් වෙනවා. ඒ හේතුවෙන් ඔහුට සුගතිය ලැබිලා පහු කාලයකදී කවදා හරි මේ මාධ්‍ය වෙලා ආර්ය මාර්ගයේ පුණ්‍ය කරන්න හේතු වෙනවා. ඉතින් බුදු ගුණ නිවන් දකින්න හේතු වෙන්නේ ආර්ය ධර්මය අහලා ශ්‍රවණය කරපු කෙනෙක් බුදු ගුණ කියනකොට. සකෘදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, අරිහත් බලවත් වෙන්න ඒ හේතු ඇති ආර්යෙක. පළවෙනි ආර්ය දර්ශනය ලැබුවා ඒක. ඒකයි බුද්ධානුසතිය. එකම නිවන් මාර්ගයක් හැටියට ගන්න පුළුවන් කිව්වෙත් ඒකයි. ආර්ය මාර්ගය නැති කාලෙකත් ඔය කියන ගුණ කතාව වේදේ එනවා. බුදුරේ කියන්නේ මෙහෙම කෙනෙක්. උන්වහන්සේ තමයි ලෝකෙ සියල්ල දන්නේ. එහෙම එනවා. නමුත් ආවට සියල්ල දකින්න දහම අර්ථවත් නැහැ. ඒකයි විනසේ.